SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
හොඳයි, දැන් අපි සූදානම් වන්නේ පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලාංකීය ජනප්‍රජාව අතර ඉමහත් අවධානයට ලක්වුණු තවත් කාරණාවක් පිළිබඳව. ඔබ දන්නවා අපි අපේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා නිරන්තරයෙන් මේ සම්බන්ධව තොරතුරු ඔබට වාර්තා කළා. දැන් ඒ අතරතුරදී අපි දන්නවා ජිනීවා මානව හිමිකම් සමුළුවේ 34 වැනි සැසිවාරයත් මේ වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි. ඉතින් එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව වසර 2015 ඔක්තෝබර් මාසයේ 1 වැනිදා සම්මත වුණු ජිනීවා යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජය කටයුතු කළ තියෙන්නේ කොහොමද කියන කාරණාවත් විමර්ශනය කිරීමට නියමිතයි. ඉතින් මේ ආකාරයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට මාස දෙකක් තියේදී රජයේ සංහිඳියා කාර්යසාධක බලකාය තමන්ගේ නිර්දේශ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලැබුවා. ඉතින් ඒ නිසා අපිට මේ ලංකාවේ මාධ්‍ය මගින් මේකේ විවිධ පාර්ශ්ව විවිධ ස්වරූපයෙන් වාර්තා වෙමින් පවතිනවා. අපි කැමති හරියටම මේ සංහිඳියා ප්‍රවිචාරණ කාර්යසාධක බලකායේ සමාජිකයෙකු සම්බන්ධ කරගෙන හරියටම මේ නිර්දේශ මොනවද, ඒවා කොයි ආකාරයෙන් මේ සඳහා දත්ත සහ සාක්ෂි ලබාගෙන තීන්දු තීරණවලට එළඹිය කියන කාරණාව පිළිබඳව සවිස්තරාත්මකව සැකහැර දැනගනිමු. මේ සංහිඳියාව පිළිබඳ ප්‍රවිචාරණ කාර්යසාධක බලකායට සමාජිකයන් 11 දෙනෙකු ඇතුළත් වෙනවා. සභාපති මනෝරි මුත්තේටුවේගම මහත්මිය, ලේකම් පාකිසෝති සරවණ මුත්තු ඇතුළු තවත් 9 දෙනෙකු. මේ 9 දෙනා අතරින් එක් සමාජිකයෙකු තමයි ගාමිණී වියන්ගොඩ මහතා. ඔබ ඔහු හොඳින්ම දන්නවා, පුරවැසි බලයේ සිවිල් සංවිධානයේ නිර්මාතෘවරයා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පසුගිය කාලවකවානුවේදී ප්‍රජාතන්ත්රවාදී සහ යහපාලන ඇති කිරීම සම්බන්ධව වන ක්‍රියාවලියේ ප්‍රමුඛයෙන් සිටිය සිවිල් ක්‍රියාකාරිකයෙක්, ඒ වගේම ප්‍රකට ලේඛකයෙක්. අයබෝන් ගාමිණී වියන්ගොඩ මහතා.
ඔව්,
ඇත්තටම මේ අපි මුලින්ම දැනගනිමු සංහිඳියා කාර්යසාධක බලකායේ කාර්යභාරය සහ සීමාවන් මොනවද උනේ කියලා අපි එතනින් කතාව පටන් ගනිමු.
ඔව්, දැන් සංහිඳියා යාන්ත්‍රණ උදෙසාවන කාර්යසාධක බලකාය අගමැතිතුමා විසින් පත් කරන ලබන්නේ ඔබතුමිය කියපු විදිහටම මේ ඉස්සෙල්ලා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ඇති කරගත්ත යෝජනාවකට අනුකූලවයි. ඒ යෝජනාව ජාත්‍යන්තර ප්‍රජාවක් ශ්‍රී ලංකා ආණ්ඩුවක් සමසහභාගිත්වයෙන් සම්මත කරගත්ත යෝජනාවක්. ඒ යෝජනාව එන්නේ රටක කලබලකාරී තත්ත්වයකින් පස්සේ, විනාශකාරී තත්ත්වයකින් පස්සේ, උදාහරණයක් විදිහට සිවිල් යුද්ධ තත්ත්වයක් වගේ තත්ත්වයකින් පස්සේ රටකට සාම ක්‍රියාවලියක් ඇති කරනවා. අපි ඒකට කියනවා සංක්‍රාන්ති යුක්තිය කියලා. සංක්‍රාන්ති යුක්තිය කියලා කියන්නේ අර විදිහේ විනාශයකට මුහුණ දීලා ගොඩ එන රටකට හදිසි අවශ්‍යයෙන්ම කළ යුතු යුක්ති ධාර්මික ක්‍රියාවලියක්. ඒ සංක්‍රාන්ති යුක්තියට අයිති එකක් තමයි එදා ජිනීවා නුවර ඔය ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ඇති කරගත්ත ගිවිසුම. ඒක අනුව අපේ ආණ්ඩුව බැඳලා ඉන්නවා යම් යම් ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න. ඒකෙන් එකක් තමයි මේ සංහිඳියා යාන්ත්‍රම 4ක් පිළිබඳ වැඩපිළිවෙලකට එකඟ වුණා. ඒ යාන්ත්‍රම 4 ලංකාවේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. උදාහරණයක් විදිහට කියනවා නම් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කළ යුතුයි කියලා. ඊළඟට අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාංශයක් ඇති කළ යුතුයි කියලා. ඊළඟට වන්දි ගෙවීම, අපි කියනවා හානි පීරණය කියලා, ඇති වෙච්ච විනාශයට සහන සැලසීම සඳහා කාර්යාලයක් සහ අධිකරණමය ක්‍රියාවලියක්. ඔන්න ඔය යාන්ත්‍රණ 4 ක්‍රියාත්මක කරන බවට ලංකාවේ ආණ්ඩුව දිවිසගෙන තියෙනවා ජාත්‍යන්තර ප්‍රජාවත් එක්කලා. ඒ අනුව තමයි මේ සංහිඳියා යාන්ත්‍රණ ප්‍රවිචාරණ කාර්යසාධක බලකායේ පිටුවන්නේ. ඒකේ අරමුණ තමයි ඔය කියපු යාන්ත්‍රණ 4 පිළිබඳව රටේ ජීවත් වෙන ජනතාවගේ අදහස් මොනවද කියලා හොයන එක. මේ ජනතාව මේකට කැමතිද, මේකට අකමැතිද, එහෙම නැත්නම් මේ යාන්ත්‍රණ 4ට අමතරව තවත් යාන්ත්‍රණ තිබිය යුතුයි කියලා හිතනවාද ඒගොල්ලෝ කියන මේ විදිහේ මාජන අදහස් විමසීමක් තමයි මේ සංහිඳියා යාන්ත්‍රණ කාර්යසාධක බලකායට පැවරිලා තිබුණේ. ඒ අනුව අපි මුල් රට පුරාම සෑම පළාතකම දිස්ත්‍රික්කයකම මේ ප්‍රවිචාරණ කටයුතු ජනතා අදහස් විමසීම කරගෙන ගියා. ඒ අදහස් උඩ පදනම් වෙලා තමයි අපි අවසාන වාර්තාවක් ලිව්වේ. ලියලා ඒක ආණ්ඩුවට පසුගියද ඉදිරිපත් කළේ.
හොඳයි, වියන්ගොඩ මහතා අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේ ප්‍රවිචාරණ කාර්ය රට පුරාම සිද්ධ වුණේ කොහොමද කියලා? ඒකේ නිර්ණායකයන් උනේ කොහොමද? කොයි ආකාරයේ කොටස් වලට අනු කොටස් වලට බෙදිලාද මේක කාර්තව්‍ය සිද්ධ වුණේ?
මේමයි. දැන් අපි කාර්ය සාධක බලකායේ ඔබතුමිය කිව්වා වගේ අපි සමාජික 11 දෙනෙක් ඉන්නවා. මේ කාර්ය සාධක බලකායෙන් පත් කරන ලැබුවා කලාපීය කාර්ය සාධක බලකාය කියන එකක්. මේ කලාපීය කාර්යසාධක බලකායන් 15ක් අපි රට පුරා පත් කළා. ඒ පළාත්වල සහ දිස්ත්‍රික්කවල ඇත්ත වශයෙන්ම මහජන ප්‍රතිචාරණය කරගෙන ගියේ ඒ කලාපීය කාර්යසාධක බලකායන් විසින්. ඒ කලාපීය කාර්යසාධක බලකායන් වල සමාජිකත්වය 100%කට ආසන්නයි මේ 15. ඒ මහජන අදහස් විමසීම ක්‍රම කිහිපයකට අපි කළා. එකක් තමයි අපිට මේ ඔන්ලයින් වලින් දීලා තිබුණා යම්කිසි නිශ්චිත කාලයක් ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන් මේ පිළිබඳව අදහස් මාජනතාවගේ. එහෙමත් අපිට 100 ගණන් අදහස් ලැබුණා. ඒ අනිත් එක තමයි මහජන ප්‍රසිද්ධ රැස්වීම් කියලා. ඒ රැස්වීම් කියලා කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ජනතාව කැඳවලා ඊට කලින් ඔවුන්ට දැනුම් දීමක් කරලා අහවල් දවසේ අදහස් විමසීම කිරීමයි කියන දැනුම් දීමක් කරලා ඔවුන්ගේ අදහස් ලබා ගැනීම. ඒ වගේම තව ක්‍රමයක් තමයි තෝරාගත් ජන කොටස් විශේෂයෙන් උදාහරණයක් ආගමික ජන කොටස් තෝරාගෙන පල්ලිය වෙන්න පුළුවන් සංඝයා වහන්සේලා වෙන්න පුළුවන් එහෙම තෝරාගත් අය ඒගොල්ලන්ව හම්බෙන්න ගිහිල්ලා ඔවුන්ගේ අදහස් විමසීම. මෙන්න මේ විදිහට තමයි මේකේ ක්‍රියාවලිය සකස් වෙන්නේ. ඊට පස්සේ අර කලාපීය කාර්යසාධක බලකායන් 15 වෙන වෙනම වාර්තා ඉදිරිපත් වුණා ප්‍රධාන කාර්යසාධක බලකායට. එතකොට ඒවත් ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි අවසාන වාර්තාව සකස් කළේ.
හොඳයි, දැන් ඔබ සඳහන් කළා කලාපීය කාර්යසාධක කාර්යාල 15ක් කරා තමයි මේක සිදු වුණේ කියලා. දැන් ඔබ සඳහන් කරපු ආකාරයට දැන් පළාත්බදව මේක ක්‍රියාත්මක වෙද්දී යම් යම් ගැටලුකාරී තත්වයන් මතුවන්නට ඉඩ තියේවි කියලා සාමාන්‍ය මහ ජනතාව විදිහට අපිට හිතෙනවා. විශේෂයෙන්ම දැන් අපි කල්පනා කළොතින් උතුරු නැගෙනහිර පළාත්වල භාෂා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ භාෂාවෙන් ඒ ප්‍රදේශවල නියුක්ත අය ඒ කාර්යසාධක බලකායන් වලට යෙදුණාද? එහෙමත් නැත්නම් භාෂා දෙකෙන්ම මේ කාර්යය සිදු වුණාද? ජාතීන් අතර විවිධත්වයක් මෙහිදී සිදු වුණාද?
අපි භාෂා තුනෙන්ම කළා. ඒ කියන්නේ සෑම අදහස් විමසීමකදීම අපේ පරිවර්තකය හිටිය භාෂා තුනෙම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි. සාමාන්‍යයෙන් හැම කලාපීය කාර්යසාධක බලකායකම පිටේවි ඒ පළාතේ අයගෙන් තමයි. වෙනත් පළාත්වල අයගෙන් නෙවෙයි. අපි ජන සංවිධානයේදී විතරනේ ලිංග ભેදයන් අපි ස්ත්‍රී පුරුෂ මේකත් අපි සැලකිල්ලට ගත්තා ප්‍රචාරණ කාර්ය කිරීමේදී.
හොඳයි, වියන්ගොඩ මහතා, මං ශ්‍රී ලංකාවේ මාධ්‍ය පිළිබඳ විමර්ශනය කිරීමේදී මේ වාර්තාව සම්බන්ධව මාදුට එක්තරා කාරණාවක් තමයි මාධ්‍ය කිහිපයක්ම විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය කිහිපයක් වාර්තා කරලා තිබුණා. මේ සංහිඳියා කාර්යසාධක බලකායට අදහස් ඉදිරිපත් කළ තියෙන්නේ 7306ක වගේ ඉතා සුළු පිරිසක්. විශේෂයෙන්ම වයඹ සහ බස්නාහිර පළාත්වලදී අදහස් ඉදිරිපත් කළ සංඛ්‍යාව 250කටත් අඩුයි කියලා. දැන් එතකොට ඔබතුමාට මොකක්ද මේ කාර්යසාධක බලකාය හිටපු කෙනෙක් විදිහට මේ මාධ්‍යවල පළවෙනි මේ අදහස් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්නේ? මේක පාරදෘශ්‍යභාවයට යම්කිසි බලපෑමක් ඇති කරන දෙයක්ද මොකද්ද?
දැන් මේ ඔබතුමිය දන්නවා දැන් ඔස්ට්‍රේලියා වගේ දිනු රටක ඔපිනියන් පෝල්ස් කියලා තියෙනවා. ඒ ඔපිනියන් පෝල් එකදී ගණන්නේ ඉතාමත්ම සුළුතරයක් තමයි ගණන්නේ. ඒ කියන්නේ රටේ මුළු ජනතාවගේ අදහස් විමසීමක් කරන්නේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. දීම ලෝකෙත් එහෙමයි, අපි වගේ රටක විශේෂයෙන් එහෙමයි. ඇත්ත වශයෙන්ම මම කැමති 7000 ගණන්නේ මේක 7,00,000 ගණක් වුණා නම් වැඩිය හොඳයි. නමුත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්ත වශයෙන්ම ජනතාවගේ පැත්තෙන් ඉදිරිපත් වීමත් එක පැත්තකින් අඩුවක් තියෙනවා. අනිත් පැත්තෙන් අර වගේ මහා පරිමාණව කරනවා නම් ඒකට විශාල යාන්ත්‍රණයකුත් අවශ්‍ය කරනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අදහස් වෙන සීමා කරනකොට මේ සීමාවට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. නමුත් අපි ගන්න පුළුවන් හැම පියවරක්ම ගත්තා. පූර්ව ප්‍රචාරණ කටයුතු කරලා තියෙනවා, දැනුම් දීම් කරලා තියෙනවා. එහෙම සියලුම පියවර අරගෙන තමයි මේ විදිහට ඇතරම කරලා තියෙන්නේ. යම් කිසි සීමාවන් තියෙන බව මම පිළිගන්නවා. ඒ කියන්නේ මේට වැඩිය පිරිසක් මේකට සහභාගී වෙනවා හොඳයි කියලා. නමුත් අපි මේ ජනතාවගේ මේ පිළිබඳ උන් දක්වන අදහස් වල හරස්කඩක් විදිහට මම හිතනවා මේක ප්‍රයෝජනවත් වේවි කියලා.
එතකොට ඔබ විශ්වාස කරනවද දැන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මේ වාර්තාව යැවීමේදී රටේ බහුතර ජනතාවගේ මතය සහ ඔවුන්ගේ අදහස් මේ වාර්තාව මගින් ඉදිරිපත් වෙනවා කියලා?
නැහැ, දැන් මෙහෙමයි. දැන් අපි කියන පැහැදිලිවම අපේ වාර්තාව ඇතුලේ දැන් උදාහරණයක් විදිහට කියනවා අධිකරණ යාන්ත්‍රණය පිළිබඳව. දැන් අපි නිර්දේශයක් විදිහට කියනවා අඩු වශයෙන් එක විදේශීය විනිසුරයෙකුව සිටිය යුතුයි කියලා. මේක දැන් අපිට අදහස් දක්වපු අයකින් අපි බහුතරය ඒ අදහස තමයි සිටියේ. නමුත් දකුණේදී අපි බහුතරය ඒ අදහස නෙමෙයි හිටියේ. ඒගොල්ලෝ ගෙන් බහුතරය කිව්ව සාධාරණයක් ඉෂ්ට විය යුතුයි කියලා. හැබැයි ඒ සාධාරණ ඉෂ්ට කිරීමේ මාර්ගයක් විදිහට විදේශීය අධිකරණයක් හෝ විදේශීය විනිසුරක් සත්කර ගැනීම ඔවුන් අනුමත කළේ නැහැ. අපේ වාර්තාවේ එකක් තියෙනවා. අපි ඇත්තටම මේ වාර්තාව ප්‍රමුඛ වෙන්නේ විංගිතයන් කේන්ද්ර කරගත් වාර්තාවක්. මේක දකුණේ විංගිතය නෙමෙයි වැඩි හරියක් ඉන්නේ. අපි මේ යුද්ධය ගැන කතා කරන්නේ. නමුත් 1987-89 කාලය පිළිබඳ කැරලිකාරී තත්ත්වය ගැන කතා කළොත් එහෙම විංගිතය වැඩි හරියකින් දකුණේ නිසා උතුරේ නෙමෙයි. අන්න ඒ විදිහටම මේ යුද්ධයට සම්බන්ධ අදහස් වීම සීමේදී ඒකින් ඇතිවෙච්ච විනාශය පිළිබඳ අදහස් වීම සීමේදී අති බහුතරයක් විංදිතයෝ ඉන්නේ උතුරු නැගෙනහිර. දකුණේ නෙමෙයි. දැන් මේකේ අදහස් වෙන දකුණ විංදිතයෝ නැහැ කියලා. දකුණ විංදිතයෝ ඉන්නවා. එතකොට අපි විංදිතයන් කේන්ද්ර කරගත්ත අදහස් වීම සීමක් සහ වාර්තාවක් කරනකොට ස්වභාවිකවම ඒ විංගිතයන්ගේ අදහස්වල බර තමයි වැඩියෙන් එන්නේ. ඒක ඒ විදිහට උතුරේදී ඝාතනය වෙච්ච අය, දේපළ විනාශ වෙච්ච අය, ඒගොල්ලෝ තමන්ගේ අදහස් කියනවා. ඒගොල්ලෝ කියනවා අපිට විශ්වාසයක් තියන්නට බෑ පවතින අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව. ඒකට ඒගොල්ලෝ හේතු ඉදිරිපත් කරනවා. ඇයි එහෙම විශ්වාසයක් තියන්න බැරි කියලා. ඒගොල්ලන්ගේ අත්දැකීම් උඩ. ඉතින් මේක ඇත්තටම මේ අධිකරණය පිළිබඳ කාරණය නම් උතුරට විතරක් නෙමෙයි දකුණටත් ඒක පොදුයි. දකුණේ අය පිළි නොගත්තට ඒක දකුණේ උනත් අධිකරණයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය කවුරුත් දන්නවා. දේශපාලනඥ කොච්චර මැදිහත් වුණාද, පාලකයෝ කොච්චර අධිකරණ මැදිහත් වුණාද දකුණේ සිද්ධි සම්බන්ධයෙන් කියන එක දන්නවා දකුණේ අයත්. ඉතින් ඒක නිසා මෙතෙන්දි වැදගත් වෙන්නේ ඇති කරන ඕනෑම අධිකරණයක් පිළිබඳ විශ්වාසනීයත්වයක් විංගිතයන් තුළ තිබිය යුතුයි. විංගිතයන් තුළ විශ්වාසනීයත්වයක් නැත්නම් අධිකරණය පිළිබඳව එම අධිකරණ ක්‍රියාවලියෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේක ඕනෑම රටකට පොදුයි. විශේෂයෙන්ම යුද්ධයට සම්බන්ධ විනාශයක් සම්බන්ධයෙන් විභාග කරන අධිකරණයකදී එම අධිකරණය පිළිබඳව ඒ විනාශයට පත්වෙච්ච විංගිතයන් තුළ විශ්වාසයක් නැත්නම් ඒ අධිකරණය නිෂ්ඵලයි. ඉතින් ගන්න ඔය මේ දෙක උඩ තමයි අපි අපේ නිර්දේශවලට ඉදිරිපත් කරලා තියෙන්නේ. අද වශයෙන් එක්කෙනෙක්වත් දේශීය අධිකරණය තුළ විදේශීය සහභාගීත්වයක් තියෙන්න ඕනේ කියලා.
හොඳයි වියංගුඩ මහතා, දැන් ඔබ ඔය මේ අධිකරණ කටයුතු සඳහා ඒ ක්‍රියාවලිය සඳහා විදේශ විනිසුරුවරුන්ගේ සහභාගීත්වය කියන කාරණාව මතු කරපු එක හොඳයි. මොකද ওই කාරණාව සහ තවත් ප්‍රමුඛ කාරණා කිහිපයක් පිළිබඳව කතාබහ වෙනවා මේ වාර්තාව එළිදැක්වීමත් සමග. ඔබට පුළුවන් ද අපිට කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න මේ කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව මගින් ඉදිරිපත් කළ තියෙන නිර්දේශ පිළිබඳව?
දැන් ඔය එක නිර්දේශයක් දැන් මේ කතා කරන්නේ ඔය නිර්දේශ ගැන විතරයි. නමුත් තව නිර්දේශ ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ විශ්වාසය ගොඩනැගීම සඳහා ජාතික ක්‍රියාමාර්ග පිළිබඳව. ඒකෙදි අපි මුලින්ම යෝජනා කරනවා මේ ඇතිවිලා තියෙන අලාභාමය වලට වහාම වන්දි කිරීමේ ක්‍රමයක් ඇති කරන්න ඕනේ කියලා. ඔවුන්ගේ අදහස් තියෙන ඉඩම් ආපසු ලබා දෙන්න ඕනි කියලා යෝජනාවක් තියෙනවා. ඒතර වැන්දබුවන්ට වෙනම ක්‍රියාමාර්ග ගන්න ඕනි කියලා තියෙනවා. ඊට පස්සේ ස්වාමිපුරුෂයන්ගේ පවුල්වලට වෙනම සහන සැලසිය යුතුයි. ඒ පවුල්වල ආයත ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා තියෙනවා. ආරක්ෂා ආදී සැපයීමේදී ඊළඟට ඒකෙන් විනාශ වෙච්ච ගොවිතැන් ව්‍යාපාර වලට කෘෂිකර්මයට වෙනම ආධාර කළ යුතුයි කියලා තියෙනවා. මේ විදිහේ ගණනාවක් නිර්දේශ තියෙනවා අපේ වාර්තාවේ. ඊළඟ දැන් මේ වෙලාවේ අපේ නෑ නිර්දේශ මේක. නමුත් ඒ වගේ විශාල ප්‍රමාණයක් අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. අපි දකුණේ අය සම්බන්ධයෙන් ඒ වගේම නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. දැන් හමුදාවේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන්, ඊළඟට හමුදාවේ නොවන අතුරු ගහන්න වූවන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග පිටිබඳව ඒ හැම අංශයක් ගැනම අපි ඉදිරිපත් කරලා තියෙනවා.
ඔව්. දැන් එතකොට මේ මම අර ජනතාව අතර වඩාත් කතාබහට ලක් වෙන නිර්දේශ කිහිපයක් පිළිබඳව මේ ළඟට අවධානය යොමු කරන්න කැමති වියංගුඩ මහතා, විශේෂයෙන්ම මේ සම්බන්ධව තියෙන විවිධ ප්‍රකාශ පිළිබඳවත් මා කැමති සැකහැර දැනගන්න ඔබ වාර්තාව මගින් ඉදිරිපත් කළ තියෙන එකක් තමයි ඔබ අර කලින් සඳහන් කරපු මේ හයිබ්‍රිඩ් අධිකරණයක අවශ්‍යතාවය සහ එයට විදෙස් විනිසුරුවරුන් සහභාගී කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව වන කාරණාව. දැන් ඒ කාරණාව සම්බන්ධව කතාබහ කරද්දී අපිට යම් කිසිවූ ගැටලුකාරී තැන් කිහිපයක් සහ පරස්පර විරෝධී කතන්දර කිහිපයක් ලංකාවෙන් ඇහෙනවා. එකක් තමයි විදෙස් විනිසුරුවරුන් කිසිසේත්ම සහභාගී කර නොගන්නා බවට ජනාධිපතිවරයා විසින් මේ වෙනකොට සිදු කළ තියෙන ප්‍රකාශය. අනිත් ප්‍රකාශය තමයි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල ප්‍රකාරව අභිචෝදන ක්‍රියාවලියක් සඳහා, කියන්නේ ප්‍රොසිකියුටර්ස්ලා විදිහට විදෙස් විනිසුරුවරුන් සහභාගී කරගන්නට බැහැ, නමුත් නිරීක්ෂකයන් විදිහට සහභාගී වන්නට ඕනනම් අවකාශයක් තියෙනවා කියන කාරණා. එතකොට මේ වාර්තාවේ නිර්දේශත් එක්ක ලංකාවේ තියෙන ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අතර කොහොමද මේ ඝට්ටනය සිදුවෙන ආකාරය ඔබට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ?
දැන් මෙහෙමයි, මේ වාර්තාව ඉදිරිපත් වුණාට පස්සේ ජනාධිපතිතුමා තාම ප්‍රකාශ කළා නෑ. නමුත් ඒ දිනවල ඇමතිවරයෙක් ජනාධිපතිතුමාගේ අදහස කියලා අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමවත් ජනාධිපතිතුමා කලින් ප්‍රකාශ කළා කියලා තමයි එහෙම ඉදිරිපත් දෙන්නේ නැහැ.
ඔව්, වාර්තාව වෙන කලින් මා සඳහන්
කරන්නේ. ඔව් ඔව් වාර්තාව පිට වෙන කලින් මේකයි ප්‍රශ්නේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. ජනාධිපතිතුමාට අම්මතයක් තියෙන්න පුළුවන්, අගමැතිතුමාටත් අම්මතයක් තියෙන්න පුළුවන්, ආණ්ඩුවටත් අම්මතයක් තියෙන්න පුළුවන්. අපේ රාජකාරිය උනේ අපිට පැවරුවා ජනතාවගේ අදහස් විමසලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. අපි කළේ ඒක ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිතුමා ඒකට විරුද්ධද, අගමැතිතුමා හෝ ආණ්ඩුවට විරුද්ධද කියන එක වෙනම කාරණයක්. ඒක ඒ වගේම අපේ ආණ්ඩුතම ව්‍යවස්ථාව අනුව ඔබ කියන විදිහ අභිචෝදකයන් මෙතන පත් කරගන්න බැහැ කියන එක වෙනම කාරණයක්. අපේ වගේ කීමක් නෙවෙයි ඒක. ඒක ක්‍රියාත්මක කිරීම පාලකයන්ට බාධාවක් කියලා.
ඔව්, දැන් එතකොට ඔක ක්‍රියාත්මක කිරීම කියන තැනට එනකොට වියංගුඩ මහතා, රටේ නීතියට පටහැනිව තියෙන දේවල් ක්‍රියාත්මක කළ හැකිද ප්‍රායෝගිකව කියන කාරණාව එනවා. එතකොට යම් කිසි ගැටලුවක් එනවා.
රටේ නීති වෙනස් කරගත යුතුයි. ඒවට අනුකූල විදිහට රටේ නීති වෙනස් කරගත යුතුයි. අපි 1970 කී විප්ලවයක් කරන්නක් වෙනකොට රටේ නීතියක් තිබුණේ අපරාධ යුක්ති නිශ්චය නීතිය කියන නීතියක් තිබුණේ නෑ. ඒතර පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්තා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත කියලා. ඒ පනත ඇතුලේ මූලික නීති මූලධර්ම පවා වෙනස් කළා. උදාහරණයක් විදිහට කියනවා නම්, කිරුව භාරයේදී කෙනෙක් දෙන කට උත්තරයක් ඔහුට විරුද්ධව සාක්ෂියක් විදිහට බාර ගන්නවා කියන අලුත් නීතියක් ගෙනාවා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත ඇතුලේ. ඒ අනුව තමයි දහස් ගාන වර්ධිකරුවන් කළේ හස්තේකි නැගිටීමට සම්බන්ධ වෙච්ච විජේවීර ඇතුලේ නීති වෙනස් කරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව මේකෙදි යම් නීතියක් අනුව මේ දේ කරන්න බැරි නම් ඒකක් තියෙන්නේ ඒ නීති වෙනස් කර ගැනීමයි තියෙන්නේ.
හොඳයි, දැන් අපි කල්පනා කළොතින් මේ නිර්දේශ අතරට ගැනෙන තවත් බහුතර ජනතාවගේ සැලකිල්ලට යොමු වෙන කාරණා පිළිබඳව ගත්තොතින් එහෙම අපිට දැනගන්නට තියෙනවා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධව වෙන යෝජනාවක් තියෙනවා කියලා. ඒ වගේම යුද අපරාධ සඳහා සමාව දීම නීති විරෝධී කියලත් යෝජනාවක් තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට මේ වගේ කරුණු කාරණා විශේෂයෙන්ම දකුණේ ජනප්‍රජාවගේ මහත් ප්‍රකෝපයට සහ සැලකිල්ලට භාජනය වෙන කරුණු. මොකද යුද්ධයත් එක්ක අපි දන්නවා උතුරේ ජනතාව සහ දකුණේ ජනතාව අතර තියෙන ආකල්පමේ වෙනස සහ යුද්ධයෙන් පීඩාවට පත්වන් සම්බන්ධව ජන කොට්ටාශ දෙක අතර තියෙන ආකල්පමේ වෙනස. එතකොට මෙවැනි වූ නිර්දේශ ඉදිරිපත් කිරීමට බලපාපු හේතු මොනවාද කාර්ය සාධක බලකායට?
දැන් ත්‍රස්තවාදී වැළැක්වීම පනත කියන එක උතුරට ඉතරනේ දකුණත් ඒ ආකාරයෙන්ම තමයි ක්‍රියාත්මක වුණේ පහුගිය කාලේදී. මම හිතන්නේ දකුණත් කැමති ත්‍රස්තවාදී වැළැක්වීම පනත අයින් කරගන්නට. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැළපෙන පනතක් නෙවෙයි ඒක. අනිත් එක ඔබ කියපු ඊළඟ කාරණය යුද අපරාධ සම්බන්ධයෙන් මේකේ තියෙන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් සමාව දීමේ මේකක් අර සත්‍ය කොමිසමට පැවරිය යුතු නැහැ කියලයි. මොකද අපි දකුණු අප්‍රිකාවේ උදාහරණයක් ගත්තොත් එහෙම සත්‍ය කොමිසමට ඒ බලය තිබුණා සමාව දීමට. අපි කියනවා මේකේ සත්‍ය කොමිසමට ඒ බලය පැවරිය යුතු නැහැ, ඒක පැවරිය යුත්තේ අධිකරණයකටයි කියලා. අධිකරණේ කොයි විදිහට ඒක කරන්න කියන එක පිළිබඳව අපි කියලා නැහැ.
හොඳයි, දැන් එතකොට දැන් අපි මේ කතා බහ කරගෙන යන්නේ මේ නිර්දේශවල ජනතා කතා බහට සහ ජන සමාජයේ ටිකක් කලබිල්ලට පත් කරපු යම් යම් නිර්දේශ පිළිබඳව. තවත් නිර්දේශයක් තමයි වියන්ගොඩ මහතා මේ තමන්ගේ ආදරණීයන්ගේ මරණය එහෙම නැත්නම් අතුරුදන් වීම විමර්ශනය කිරීමට හෝ ඒ වෙනුවෙන් දුක් වීමට වින්දිතයන්ට ඇති අයිතිය රජයේ පිළිගත යුතුය කියන කාරණාව. එතකොට දැන් මා දැක්කා විවිධ මාධ්‍ය මගින් මේ සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති පළ කරලා තිබුණා. එකක් තමයි මේ වාර්තාවේ මේ නිර්දේශය ලේට ආපු ගමන් මේ සම්බන්ධව අවධානයෙන් හිටපු උතුරේ ඇතැම් LTT සංවිධානයේට පක්ෂපාතී යම් ජන කොටස් කිලිනොච්චියේ කනගරපුරම් කොටි සුසාන භූමියේ ස්මාරක ඉදිකිරීමට පවා උත්සාහ ගත්තා. මේකෙන් ඇත්තටම අර නිර්දේශයක් විදිහට ආපු සත්‍ය කතන්දරයට පරිබාහිරව ගිහිල්ලා කොටි සමාජිකයන් අනුස්මරණය කිරීමට පවා ජනතාව පෙළඹිලා තියෙනවා කියන කාරණාව සමාජයේ කතා බහට ලක් වෙමින් තියෙන කාරණාවක්. ඔබට පුළුවන් මේ කාරණාව සම්බන්ධව ටිකක් පැහැදිලි කරන්න මේ නිර්දේශය සහ මේක සමාජයේ කොයි ආකාරයෙන්ද උකහා ගන්නට ඕන කියන කාරණාව?
අපි යම් යම් කාරණා සම්බන්ධයෙන් අගතිගාමී විදිහට හිතනවා පතනවා කතා කරනවා. මම අන්නම් එක ප්‍රශ්නයක්. රෝහල විජේවීර ත්‍රස්තවාදියෙක්ද නැද්ද? ඔහුව ඝාතනය කරපු බව මුළු රටම දන්නවා. අත්අඩංගුවට අරගෙන ඉවර වෙලා ඔහුව ඝාතනය කළා. එහෙම ඝාතනය කළේ පූර්ව නිශ්චයක් උඩයි. මොකද්ද? ඔහු ත්‍රස්තවාදියෙක් කියලා. ඒ වගේම තව දහස් ගාණක් මේ දකුණේ තරුණයින් ඝාතනය කළා. අපිට තර්ක කරන්න පුළුවන් ඔවුන් ත්‍රස්තවාදීන්ද නැද්ද, ඔවුන් විප්ලවවාදීන්ද නැද්ද, ඒවා අපිට තර්ක කරන්න පුළුවන්. නමුත් රාජ්‍ය කරවන අය තමනු නිගමනය වුණේ ඔවුන් ත්‍රස්තවාදී, ඒක නිසා ඔවුන් ඝාතනය කළා. දැන් එතකොට කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධව තත්ත්වයකම තමයි. කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් දකුණ කියනවා ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් කියලා. උතුරු මිනිස්සු කියන්නේ නැහැ ඔවුන් ත්‍රස්තවාදීන් කියලා. උතුරු මිනිස්සු කියනවා ඔවුන් විමුක්තිවාදීන් කියලා. හරියට දකුණේ අය ජනතා විමුක්ති පෙරමුණ විමුක්තිවාදීන් කියනවා වගේමයි. එතකොට දැන් හැම අවුරුද්දකම ඉල්විරු සමරූලෙල කියලා දකුණේ තියෙනවා. විජේවීරව ඝාතනය කරපු එක සමරන්නට. ඒතර අප්‍රේල් 5 වෙනිදා 71 කරල්ල සමරන්න තවත් උත්සව තියෙනවා. මේ නියදී අය සමරීම සඳහා තමයි මේවා තියෙන්නේ. ඒතර අපිට ඒක ස්වභාවික දෙයක් නම් අපි ඒක පිළිගන්න තියෙනවා නම් සාමාන්‍ය දෙයක් විදිහට. ඇයි අපි ඒක පිළිගන්නේ නැත්තේ? උතුරේ දෙමළ ජනතාවට ඒ අයිතියම තියෙනවා කියලා. අපි කොටසක් ත්‍රස්තවාදීව සමරන්න ඕනේ නැහැ දකුණේ. ඒ වගේම ඔවුන් ජීවිතවල සමරන්නේ නැහැ නේ උතුරේ. ඒ විදිහටම ඔවුන්ට අයිතියක් තියෙනවා. දකුණේ අය ජීවිතව සමරනවා වගේ ඔවුන්ටත් අයිතියක් තියෙන්න ඕනේ ඔවුන් හිතන කෙනෙක්ව සමරන්නට. ඒ කාරණයෙන් විජේවිරතා ප්‍රදාකරම් සම්බන්ධයෙන් ඒ දෙන්නම අපි අයින් කරමු. ඒ දෙන්නම අයින් කරලා ගන්නකො ඒගොල්ලන්ගේ අනුගාමිකයෝ විදිහට සාමාන්‍ය සොල්දාදෝ කරලිකාරයෝ වැඩි හරියක් හිටියේ තරුණයෝ තරුණ පරම්පරාව සිංහල සහ දෙමළ. ඒතකොට ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට ඒගොල්ලන්ගේ සහෝදර සහෝදරියන් සහ පවුලේ අනිත් අයට ඒගොල්ලෝ පිළිබඳව ඇති වෙන හැඟීම අපි කොහොමද තේරුම් ගන්නේ? මම දෙමළ නම් මගේ පුතා LTT ගිහිල්ලා මැරුණ නම් මට යා මගේ පුතා. ඒ පුතා වෙනුවෙන් ඒ මැරිච්ච දවස දුක් වෙන්න මට අයිතිය තියෙනවා. ඒ වගේම මගේ පුතා JVP ගිහිල්ලා 80-89 මැරුණා. යා මට මගේ JVP පුතා නෙවෙයි මගේ පුතාලා. ඒක මටයි කනස්සන්න කන්න පුළුවන් ඕක තියෙනවා. මේක මානවශීය කාරණයක් මේක. අපේ වාර්තාවේ මේ යෝජනාව තියෙන්නේ ඔන්න ඔය මානවවාදී ආකල්පෙ මේක දිහා බලලා. මං හිතන්නේ මේකට
බොහොම ස්තුතියි වියන්ගොඩ මහතා. දැන් අපිට විවිධ ස්වරූපෙන් හැන මේ ආන්දෝලනාත්මක කතා පිළිබඳව කාර්යසාධක බලකායේ ආකල්පමය වශයෙන් කොයි වගේ තත්වයකද හිටියේ මේ කටයුතු විමර්ශනය කිරීමේදී කියන කාරණාව පැහැදිලි කිරීම පිළිබඳව දැන් ඇත්තටම මේ කාර්යසාධක බලකායට කොයි වගේ අත්දැකීමක්ද තියෙන්නේ මේ යුද්ධය හා සම්බන්ධව තියෙන කාරණාවේදී, යුද හමුදා පාර්ශ්වයෙන් අදහස් විමසීමේදී, සහ විඳිතයන් විදිහට උතුරේ සහ දකුණේ ජනතාවගේ ජනතාව පැත්තෙන් අදහස් විමසීමේදී කොයි වගේ අදහස්ද ලැබුණේ? අපි කැමති ඒ වෙනස පිළිබඳවත් දැනගන්න.
උතුරේ අදහසක සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් තමයි දකුණේ තියෙන්නේ සියලු කාරණා සම්බන්ධයෙන්. එක කාරණයක් යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ කියන එක එක විදිහටම දෙපැත්තෙන් පිළිගන්නවා. දකුණේ ඇත් පිළිගන්න යුක්තියක් තියෙනවා කියලා. හැබැයි මේ යුක්තිය ඉෂ්ට කරන්නේ කොහොමද? ඒකට තියෙන මාර්ගය මොකක්ද කියන කීදී මේ දෙගොල්ලෝ සම්පූර්ණ උත්තරද්‍රවයයි දක්ෂිණද්‍රවයයි වගේ. ඒක අපි නිරීක්ෂණය කරපු එක කාරණයක්. මේ පරතරය පියව ගන්නත් අපි බලන්නට ඕන. විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ දෙමළ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය අද යම් කිසි අවබෝධයකට ඇවිල්ලා තියෙනවා දකුණත් එක්ක. ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ නැහැ. ඔවුන් මේ පවතින රාජ්‍ය ක්‍රමය ඇතුළේම බලය බෙදා ගැනීමකට එකඟ වෙලා තියෙනවා. බෙදුම්වාදයට ඔවුනුත් දැන් විරුද්ධයි. ඒක නිසා මොන විදිහකින්වත් ඒ දේශපාලන ප්‍රවාහයෙන් බෙදුම්වාදයකට සහයෝගයක් දෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් වන්දියක් දෙවලා තියෙනවා මේ බෙදුම්වාදය නිසා. ඒක නිසා ඒ සාමාන්‍ය ජනතාවට දැන් ජීවත් වෙන්න ඕන කරලා තියෙනවා. ඒක නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ එකම දෙයයි, ඔවුන්ට යුක්තිය ඉෂ්ට කරන්න කියලා විතරයි ඔවුන් ඉල්ලා සිටින්නේ. එතකොට මේ යුක්තිය දෙආකාරයකින් ඉෂ්ට කරන්න තත්ත්වයට පුළුවන්. එකක් තමයි හානි පූර්ණය වශයෙන් ඉෂ්ට කරන්න පුළුවන්. ඒක විශාල බලපෑමක් තියෙනවා. ඒක හානි පූර්ණය කියන්නේ ඔවුන්ගේ දීපල සහ භෞතික වස්තු විතරක් නෙමෙයි, ඔවුන්ගේ හිත ඇදීම. ඒකත් ආමි පූර්ණේ තරජිදයක්. ඒ වගේම දකුණෙත් ඉන්නවා මේකින් පීඩාවට පත් වෙච්ච අය. විශේෂයෙන්ම යුද්ධයේදී නියදිය සෙබළු අපි රණවිරුවන් කියලා හඳුන්වන පිරිස ඉන්නවා. ඒගොල්ලන්ගේ පවුල් වලටත් විශාල විනාශයක් වෙලා තියෙනවා. ඒ මිනිසුන්ගෙත් අපි හිත හදන්න ඕනේ. ඒක දවසේ අපිට ඔක්කොටම එකට ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවක් තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ තියෙනවා. දේශපාලනික සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තියෙනවා. මේ ප්‍රතිසංස්කරණ වහම අපි ඇති කරගන්නට ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අනාගතයේදී දකුණේ කැරලිකාරී තත්ත්වයක් ඇති වෙන තැනට වග බලා ගැනීමට, උතුරේ කැරලිකාරී තත්ත්වයක් ඇති වෙන තැනට වග බලා ගැනීමට පුළුවන් වෙන්නේ එතකොටයි. ඉතින් අපිට ලැබිච්ච දැනුම හැඟීම තමයි මෙන්න මේ සඳහා අපි හැමෝම පුරවැසිය විදිහට මැදිහත් විය යුතුයි කියන එක. මේ වාර්තාවේ සමහර කරුණු පිළිගන්න පුළුවන්, සමහර කරුණු ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ ප්‍රතික්ෂේප වුණත් අපි හැම ප්‍රයත්නයක්ම ගන්න ඕනේ මේ විඳිතයන්ව නැවත වෙන් නොකර තියාගන්නට. නැවතත් දෙමළ මිනිසුන්ට වෙන් වෙන්න අපි ඉඩ දිය යුතු නැහැ. මුස්ලිම් මිනිසුන්ට වෙන් වෙන්න අපි ඉඩ දිය යුතු නැහැ. මොවුන්ව අපි ප්‍රධාන සමාජයක අවශෝෂණය කරගත යුතුයි. ඔවුන් හැම කෙනෙකුටම පුළුවන්කම ලැබෙන්න ඕනේ මේක මගේ රට කියලා කියන්න. මේක අනුන්ගේ රටක් නෙමෙයි, මේක මගේ රට කියලා කියන්න හැම දෙමළ මිනිහෙකුටම පුළුවන්කම තියෙන්න ඕනේ, හැම මුස්ලිම් මිනිහෙකුටම පුළුවන්කම තියෙන්න ඕනේ සිංහලයන්ට වගේම. ඒක සමාජගත කිරීම සඳහා වචනයෙන් කිව්වට හරියන්නේ නැහැ, ප්‍රායෝගික යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දැන් මේ යාන්ත්‍රණ හතර ඒ ක්‍රියාමාර්ගවලින් එක පියවරක්.
ඔව්, දැන් එතකොට මේ විමර්ශන සහ මහජන අදහස් ලබා ගැනීමේ කාර්යාවලියේදී ඔබ ඇතුළු මේ කාර්යසාධක බලකායට කොහොමද දැනුනේ මේ සංහිඳියා ක්‍රියාදාමයේ වෙනුවෙන් තවදුරටත් මේ ජාතීන් දෙක, සිංහල දෙමළ ජාතීන් දෙකේ කැපවීම සහ සහයෝගයේ කොයි වගේ මට්ටමකද තියෙන්නේ කියලා? මේ දේ ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතීන් දෙක අතර තියෙන කැපවීම
රාජ්‍යයක විසඳුම් පිළිබඳව විශ්වාසයක් උතුරේ විතරක් නෙවෙයි දකුණේත් රජයකින් විසඳුම් කපයකින් විශ්වාසයක් නැහැ. උතුර සම්බන්ධයෙන් අපි කොමිෂන් සභාවක උත්තර පිටවලා තියෙනවාද? මොනවද වෙලා තියෙන්නේ? මොනවද කරලා තියෙන්නේ? විස්තර කරලා නැහැ. දකුණේ තරුණ නැගිටීම් පිළිබඳව අපි කොමිෂන් කොච්චර පත් කරලා තියෙනවද? ඒ වල වාර්තාකු වද ප්‍රතිජ්ජාන. ඒක නිසා ජනතාව තුළ විශ්වාසය බිඳිලා තියෙන්නේ අපේ පාලන තන්ත්‍රය කෙරෙහි. මේ විශ්වාසය නැවත ගොඩනගා ගත යුතුව තියෙනවා සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාව තුළ. මම මහජාතිය, ඒක නිසා මට වැඩියෙන් අයිතිවාසිකම්, වැඩියෙන් නිදහස් වගේ දේවල් තියෙන්න ඕන කියලා මම විශ්වාස කරන තාක්කල් මට මේ මහජාතිය කියන එක බහුමිකව මුළු රටේම ක්‍රියාත්මක කරන්න තියෙන ඉඩකඩ මම අවුර ගන්නවා. දැන් LTT සංවිධානය දැන් නැහැ. ඒක නිසා මම හිතන්න පුළුවන් දැන් දැන් ඒක නැහැනේ. දැන් මට ආයිත් IT කියන්න පුළුවන් යාපනයේට. බය වෙන්න දෙයක් නැහැ. යාපනයත් මගේ, දෙවුන්දර තුඩුවත් මගේ, ඔක්කොම මගේ කියලා මා ජාතිය කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් කියලා මම දැන් හිතන්න පුළුවන්. හැබැයි මේක කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඊළඟට. තව අවුරුදු 20ක් 30ක් යනකොට නැවත මේ වගේ එකක් එන්න පුළුවන්. නැවත විනාශයක් එන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ විනාශයේ දෙමළ මිනිස්සු විතරක් නෙවෙයි සිංහල මුස්ලිම් හැමෝම විනාශ වෙනවා මේකෙන්. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ නැවත විනාශයක් ඇති නොවෙන්න. ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එක රටක ජීවත් වෙන මිනිස්සු විදිහට හිතන්නට අපි යම්කිසි අබ්බැහියක් ඇති කරගන්න ඕනේ. පුරුද්දක් ඇති කරගන්න ඕනේ. මේක අපි ජාතියෙන් තුනම ඉදිරියේ තියෙන අභියෝගයක් නේ. මම හිතන්නේ සිංහලයේ විදිහට විතරක් නෑ. මම හිතන්නේ බෞද්ධයෙක් විදිහට විතරක් නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒ වගේම දෙමළ මිනිහයෙක් හිතන්නේ දෙමළෙක් විදිහට විතරක් නම්, හින්දු භක්තිකයෙක් විදිහට විතරක් නම් ඒක විශ්වාස වෙන්නේ නැහැ. මුස්ලිම් අය සම්බන්ධයෙන් කරත් ඒත් එහෙමමයි. දේශපාලන සහ සිවිල් නායකත්වය තමයි මේක නායකත්වයේ දියුත්තේ. දැන් සිවිල් සමාජයේ මේකට ලොකු කතිකාවක් ඇති වෙලා තියෙනවා. නමුත් දේශපාලන සමාජයේ ඒක නැහැ. ඒගොල්ලෝ තාමත් නායකත්වය දෙන්නේ තමන්ගේ පක්ෂපාතීත්වයන් උඩ පදනම් වෙලා තමයි ඔවුන් කටයුතු කරන්නේ. මේක තමයි ලංකාවට ඇතුළත් වෙන ලොකුම අභාග්‍යය. මේ වගේ ජාතීන් විවිධ ජාතීන් ජීවත් වෙන රටවල් අපේ හොඳට ඉන්නවා. අපිට ඒක බැරි වෙන්න හේතුවක් නැහැ. අපේ ඇත්තටම භාෂා දෙකයි තියෙන්නේ. ඉන්දියාවේ භාෂා තියෙන 34 ගානක් තියෙනවා. ජාතීන් 60 ගානක් ඉන්නවා. ඒගොල්ලෝ එකට ඉන්නවා. ඉතින් මේ විදිහේ මොකක් හරි ක්‍රමයක් අපි සකස් කරගත්තොත්
දැන් වඩාත් පුළුල් දේශපාලන මැදිහත්වීමක් සඳහා මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන්?
නායකත්වය, රාජ්‍ය නායකත්වය මුලින්ම මේ දේවල් තේරුම් ගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන දේශපාලන ශක්තිය ඔවුන්ට තියෙන්න ඕනේ. මගේ පුද්ගලික කියවීම නම් එම ශක්තිය අපේ දේශපාලන නායකත්වයට නැහැ කියන එකයි. හිටපු ආණ්ඩුව සම්බන්ධයෙන් ගත්තත් මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ගත්තත් කියන්න තියෙන්නේ එකයි. මම ඔබට හොඳ උදාහරණයක් දෙන්නම්. 1923 ලෝක යුද්ධයේ ඉවර වෙලා අවුරුදු 5ක් ගියාට පස්සේ තුර්කියේ බලයට පත් වෙනවා අටාර්තුක කෙමාල් කියලා සෙන්පති ඔහු හමුදා නිලධාරී. ඔහු බලයට පත් වෙලා ඔහු ගේන පළවෙනිම පනත තමයි මීට පස්සේ මේ රටේ රාජ්‍යකරණයට ආගමේ තියෙන සම්බන්ධතාවයේ මෙතෙන් පටන් අපි ඉවත් කරනවා කියන එක. ඒ කියන්නේ ස්ටේට් කියන එක ලෞකික කරනවා. සෙකියුලර් ස්ටේට් එකක්. රාජ්‍ය කියන්නේ එකක්, ආගම කියන්නේ එකක්. ආගම වෙනව පවතින රටේ රාජ්‍ය වෙනව පවතින. මේ දෙකට එකට බෑ වැඩ කරන්න කියලා කිව්වා. අදත් තුර්කිය කියන්නේ සෙකියුලර් ස්ටේට් එකක්. ආගමක් නැති ලෞකික රාජ්‍යයක් අදත්. 98% ජනතාව මුස්ලිම් තුර්කියේ අදත්. මේ සම්මත කරන 99%ක් වාද 98%ක් මුස්ලිම් ජනතාව. එච්චර 99%ක් මුස්ලිම් ජනතාව හිටපු රටක රාජ්‍ය නායකයා. ඔහුත් මුස්ලිම් ජාතිකයෙක්. ඔහුට පුළුවන් වුණා බය නැතුව කොන්දකින් තියාගෙන කියන්නේ ආගම වෙනම එකක් රාජ්‍ය වෙනම එකක් කියලා. මුස්ලිම් ලෝකයේ තියෙන ලොකුම රට, වැඩිම මුස්ලිම් ජනතා ප්‍රතිශතයක් තියෙන රට තුර්කිය. අදට ලෞකික රාජ්‍යය. රටවල් වලට ඉන්නු නන්නේ වගේ නායකයෝ ඉන්න ඕනේ. ඒ නායකයන් නිසා තමයි ලෝකයේ මේ තරම්වත් අඩු ගැටුම්කාරී තත්වයකින් අද ඉන්නේ. මම කියන්නේ ලංකාවටත් මේ විදිහේ නායකයෝ අවශ්‍ය කරනවා. මම මේ ආගම සම්බන්ධයෙන් විතරක් නෙමෙයි කියන්නේ. වෙන දේවල් සම්බන්ධව ඔය වගේම රාජ්‍ය නායකයෝ ලෝකේ ඉඳලා තියෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන්, සාමාජික දේවල් සම්බන්ධයෙන් වැඩි තීරණ, බයිනක් තීරණ ගත්ත නායකයෝ ඉඳලා තියෙනවා. ඒ නායකයන්ට අපි කියන ස්ටේට්ස්මන්ලා කියලා. රාජ්‍ය තාන්ත්‍රිකයෝ කියලා. අපි ඒගොල්ලන්ට කියන්නේ පොලිටිෂියන්ස්ලා කියලා නෙමෙයි, ඒගොල්ලෝ ස්ටේට්ස්මන්ලා. ලංකාවට නැත්තේ අන්නේ ඒ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ලංකාවට. ලංකාවට ඇවිල්ලා තියෙන ඔක්කොම දේශපාලක්. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. දේශපාලඥයා මුලින්ම බලන්නේ යම් කිසි තීරණයක් ගැනීමට ගියොත් ඒ තීරණය ගත්තොත් මගේ පක්ෂයට මොකක් වෙයිද කියලා. රාජ්‍ය තාන්ත්‍රිකයා තීරණයක් ගැනීමේදී බලන්නේ මේ තීරණය ගත්තොත් මගේ රටට මොකක් වෙයිද කියලා. දේශපාලඥයා තීරණයක් ගන්න ඉස්සෙල්ලා හිතනවා ඊළඟ මැතිවරණයේදී මට මේක කොයි විදියට බලපායිද කියලා. රාජ්‍ය තාන්ත්‍රිකයා බලනවා මං මේ තීරණය ගත්තොත් ඊළඟ පරම්පරාවට මේක කොයි විදියට බලපායිද කියලා. මේක තමයි දේශපාලඥයා සහ රාජ්‍යතාන්ත්‍රිකයා අතර තියෙන වෙනස. මේ රාජ්‍යතාන්ත්‍රික නැතිකමයි ලංකාවට ගාද ලොකුම කිනාඩුව. ඒක නිසා අනාගතයේදීවත් අපි උත්සාහ කළ යුතුයි රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ව රටේ නායකත්වයට පත් කර ගැනීමට. දැන් ඉන්න රාජ්‍ය නායකින් රාජ්‍ය තාන්ත්‍රිකයන් බවට පරිවර්තනය කර ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපි ඉල්ලා සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වෙන්න, දේශපාලනඥයෙක් වෙන්නේ නැතුව. ඊයේ සේනානායකගේ ඉඳලා අද වෙනකන් අපිට දේශපාලනඥයෝ උත්සාහ කරනවා කියලා මේ රට පාලනය කරන්න. ඉතින් ඒක නිසා දැන් මේ දේශපාලනඥයෝ රාජ්‍ය නායකත්වයට පත් වෙන එක දැන්වත් නවත්තලා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් රාජ්‍ය නායකත්වයට පත් වෙන්න ඕනේ. ඒක නිසා මම හිතනවා වර්තමාන ජනාධිපතිවරයාට ඒ සුදුසුකම තියෙනවා කියලා. විශේෂයෙන් ඔහු පක්ෂයකින් බලයට ආපු නැති පළවෙනි ජනාධිපතිවරයා ලංකා ඉතිහාසයේ. ඔහුට ඒකම හයියක් අර රාජ්‍ය තාන්ත්‍රිකයා බවට පත් වෙන්නට. ඉතින් මම දකින්නේ ලංකාවේ අනාගතයේ අන්නේ විදිහටයි.
වියංගුඩ මහතා, දැන් එතකොට මේ ඔබ සඳහන් කරන රාජතාන්ත්‍රිකයා බවට පත්වීමේ කාර්යාවලියේදී දැනටමත් වත්මන් ජනාධිපතිවරයා මුහුණ පාමින් සිටින ගැටලු සිවිල් ජන සමාජය විදිහට අපි දකිමින් සිටිනවා. ඔහු ඔබ සඳහන් කරපු ආකාරයකට පක්ෂයකින් නෙමේ ආවේ. මේ ක්‍රියාදාමයට ඔහු යම් යම් ඉදිරි පියවර තබපු හැම අවස්ථාවකදීම ඔහුගේ ඡන්ද බලය, ඔහු වටා තියෙන බලය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඔහුට ඇති වුණා. ඔහුගේ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා. ඕකම අපි දෙමළ දේශපාලඥයන් තුලත් දකිනවා. දැන් අපි ගත්තොත් එහෙම සීවී විග්නේශ්වරන් මහතාගේ හදිසි පරිවර්තනය. ඔහු රටේ හිටපු අගවිනිසුරුවරයෙක්. නමුත් දැන් සම්පූර්ණයෙන්ම මේ ජාතිවාදී පැත්තට බර වෙලා ඒ සම්බන්ධව ප්‍රකාශ තමයි නිකුත් කරන්නේ. අපි දන්නවා මේ මෑතකදීත් ඔහු කැනඩාවට ගිහිල්ලා කැනඩාගමැති ජස්ටින් ට්‍රූඩෝ සමග දෙමළ ජනතාවට මේ බලය ලබා ගැනීම හා සම්බන්ධව වන ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව විශාල කතාබහක් සිදු කරලා තිබුණා. එතකොට විපක්ෂ නායක සම්බන්ධන් මහතා අපි දකිනවා යම් සාධනීය ලක්ෂණ පෙන්눔 කරනවා මේ සංහිඳියා ක්‍රියාදාමයට දෙමළ ජනතාව යොමු කරලීම සඳහා. විපක්ෂ නායක රවරයා විදිහට මීට වඩා මැදිහත් විය යුතු තැන්වලදී ඔහුගේ මැදිහත් නොවීමත් අපි දකිනවා. ඉතින් මේ ආකාරයෙන් මේ සිංහල දෙමළ මේ බාධාවකින් තොරව දේශපාලඥයා කියන මේ චරිතය ලංකාව තුළදී ක්‍රියාත්මක වන්නේ ඔය ආකාරයට. එතකොට මේ පුද්ගලයා රාජතාන්ත්‍රිකයා බවට පත්වීමේදී ඇතිවෙන ගැටලු ඕකයි. එතකොට දේශපාලනඥයා ඒ තැනට යොමු කරලීම සඳහා සිවිල් ජන සමාජයේ තල්ලුවක් අවශ්‍යයි. සිවිල් ජන සමාජයේ බලවේගයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. තොර ලංකාව තුළ ඔය තත්ත්වය තියෙනවද? සිවිල් ජන සමාජයේ බලයක් තියෙනවද දේශපාලනඥයා ඔය තත්ත්වයට තල්ලු කරන්න?
ඒක තමයි අපි දැනට කරමින් ඉන්නේ. විග්නේශ්වරන් සම්බන්ධයෙන් ඔබ කියපු කතාව හරියට හරි. හැබැයි සම්බන්ධයෙන් දැන් කාලෙක ඉඳලා මේ සහජීවනය වෙනුවෙන් 100%ක් පිළිහිටින කෙනෙක්. ඔහු විශේෂ ප්‍රයත්නයක් ගන්නවා ඒක කඩතුළු නොවෙන. ඇත්ත වශයෙන් ඒක නිසාම ඔහුගේ ජනප්‍රියත්වය සෑහෙන දුරකට උතුරේ සා නැගෙනීර අඩු වෙලා තියෙනවාද?
එතකොට ජනතාව ඉන්නේ කොතනද? ජනතාව ඉන්නේ තාමත් අර පරණ තැනනේ.
ජනතාව නෑ, ජනතාව මේ පරණ තැන ඉන්නේ, නායකය පරණ තැන ඉන්නේ නිසානේ. නායකයා කියන්නේ කවුද? ලීඩර්. ලීඩර් කියන්නේ ලීඩ් කරන කෙනානේ. අපිට වෙලා තියෙන්නේ අපිට මේ ලීඩර් කියන එක ලීඩර් කෙනෙක් නෙවෙයි, ෆලෝවර් කෙනෙක්. අපිට ලැබිලා තියෙන්නේ ඒ කියන්නේ ලීඩර්ස් නා ලීඩ් කරලා නෑ අපි. ඒකනෝ ජනතාව පිටිපස්සින් ගියද ජනතාව මොකද කියන්නේ? එයාගේ ඡන්දෙ මට තියෙනවනේ. ඒක නිසා එයා කියන දේ මම කරනවා. 56 දී බණ්ඩාරනායක මේක. ඊට පස්සේ චෙල්ලෝ නායකම් එක්කලා ගියසුන් ගහලා ඉරව දෙන්නේ. උන් ඔය කියන විදිහට ලීඩර් නෙමෙයි හිටකොට. එයා ෆලෝවර් වුණා. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ජනතාවට නායකත්වය දෙමින් ජනතාව කැමැත්ත උඩ යන එක. ඒක නිසා ධර්මයට නායකයෝ කියලා කියන්නේ. නායකයෝ එහෙම කියන්නේ නැතුව අපෝ බෑනේ ජනතාව මෙහෙමයි කියන්නේ. එයාගේ එකට විරුද්ධව මම මොනාරි කිව්වොත් මට ඊළඟ සැරේ ඡන්දෙ දෙන්න බෑ කියලා හිතනවා නම් එහෙනම් ඉතින් මම ඉස්සෙල්ලා කියපු දේශපාලකව තමයි. එයාගෙන් කවදාකවත් අපේ රටට සෙතක් වෙන්නේ නැහැ.
හොඳයි වියංගුඩ මහතා, මේ මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. දැන් මේ සංහිඳියාව පිළිබඳ ප්‍රවිචාරණ කාර්යසාධක බලකායේ අවසන් වාර්තාවේ අනාගත ඉරණම එහෙමත් නැත්නම් ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා. මොකද අපි දන්නවා LLC වාර්තාව, උදුලාගම් වාර්තාව, පරණගම වාර්තාව මේ හැම වාර්තාවකම අවසානයේදී වාර්තාවක් බවට පත් වුණා. දැන් අවසන් වශයෙන් මේ කාර්යසාධක බලකායේ වාර්තාව හරහා ඉදිරිපත් කළ තියෙන නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම උදෙසා මොන වගේ දෙයක්ද වෙන්න ඕනේ?
මේක LLRC සහ උදලාගම වගේ වාර්තාවල් ඒවා කරපු ඒ මහත්තුරු ඇත්තටම රාජකාරිය ඒගොල්ලො කළා. ඒගොල්ලෝ එකින් නික්ම ගියා. මේ කාර්ය සාධක බලකායේ සිවිල් එකතුවක්. ඒක මේකේ ඉන්න සියලුම දෙනා දැන් අවුරුදු 20ක් 30ක් තිස්සේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, මානව හිමිකම් වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් සහ ශිෂ්ට සම්පන්න සමාජයක් වෙනුවෙන් කටයුතු කරපු සහ තාමත් කරමින් ඉන්න පිරිසක් මේ 11 දෙනාම. ඒ වගේම මේ අය විවිධ සංවිධානගතව වැඩ කරන පිරිස්. ඉතින් ඒක නිසා මේ වார்த்தාව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් පාලකයන් යටින්. දකුණේ ජනතාව අතරත් මේක ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන කරුණු වෙනුවෙන් එක දිගටම අරගල කිරීම අපි කරගෙන යනවා. අපිට කරන්න පුළුවන් දේ එච්චරයි. මේකේ තියෙන යුක්තිසහගත සියලුම දේවල් වෙනුවෙන් අපි එක දිගටම පෙනී ඉන්නවා. ඒ වෙනුවෙන් යම් හඬක් ඇති කරන්නට ජනතා මතය වෙනස් කරන්නට ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ඉඳගෙන ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ.
හොඳයි, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ගාමිණී වියන්ගොඩ මහතා. අපේ ප්‍රමුඛ පරමාර්ථය වුණේ සංහිඳියාව පිළිබඳ ප්‍රවිචාරණ කාර්යසාධක බලකාය අවසන් වාර්තාව සමගින් ඉදිරිපත් වුණේ නිර්දේශ පිළිබඳව මහජනතාවට යම්කිසි අවබෝධයක් ලබා දීම. ඔබ ඒ කාර්යවට සම්බන්ධ වීම පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය වෙනුවෙන් අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් ඔබතුමාට.
ආයුබෝවන්.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.